කලවතුල මන්තුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
මුලසනුරුඩ අරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් කරන කල්තබී විවාදයේදී අදහස් ප්‍රකාශ කිරීම ලැබීම සතුටු කරුණක්. විශේෂයෙන් මතක් කරන්න ඕනි, අද අපි ශ්‍රී ලංකාව හැටියට අපි ඉතාමත් අවාසනාවන්ත අමාරු තැනකට මේ රට පත් වෙලා තියෙන අවස්ථාවක්. එක පැත්තකින් ආර්ථික අර්බුදය අපේ රටේ නිදහසෙන් පස්සේ ඉතාමත් භයානක තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ ආර්ථික අර්බුදයත් එක්ක දේශපාලන අර්බුදයක් මතුවෙලා අපේ රටේ පළවෙනි වතාවට රටේ ජනතාවගේ ගෙනගේ අරගලයක් තුළින් මේ රටේ පත්වුණු ජනාධිපතිවරයාට සිද්ධ වුණා තනතුර අතහැරලා පලා යන තැනකට පහුගිය මාසේ 9 වෙනිදා මේ රටේ ජනතාව ඒ අරගලය තුළින් ජනාධිපතිවරයා රටින් පිටුවහල් කරන තැනට ඒක ශක්තිමත් වුණා. අපි දන්නවා මේ රටේ අපි අමතක කරන්න නරකයි, විශේෂයෙන්ම වර්තමාන දේශපාලනය කරන අපි සියලු දෙනාම අපේ රටේ අරගල ගන්නාවක් තිබුණා. අපි දැක්ක 76 අරගලයක් තිබුණා. අපේ රටේ තරුණ ජීවිත ගණනාවක් අහිමි වුණා. ඒ වගේම තමයි 88-89 අරගලයක් තිබුණා. ඒ භීෂණකාරී තත්ත්වය තුළ විශාල තරුණ ජීවිත ගණනාවක් අපිට අහිමි වුණා. ඒ වගේම අපේ උතුරේ නැගෙනහිර ඒ ඇතුණු වාතාවරණය තුළ ඒ යුද වාතාවරණය තුළ විශාල තරුණ පිරිසකට ජීවිත අහිමි වුණා. අවුරුදු 30ක විතර දිග යුද්ධයකට අපිට පැටළුණා. ඉතින් ඒ නිසා අද අපි දකිනවා මේ රටේ නිදහසෙන් පස්සේ ඉතාම සාමකාමී ලෙස ආරම්භ කරපු ජනතාවගේ මේ නැගිටීම අපි පැහැදිලිවම කියන්න ඕනි, මාස කීපයක් තුළ ඒ අරගලයේ එහෙම නැත්නම් ඒ ජනතා නැගිටීමට පුළුවන් වුණා. අර මම මුලින් කිව්ව ඒ සියලුම අරගල් වලට වැඩිය ශක්තිමත් ඒ අරගලය තුලින් ගත්ත ප්‍රතිඵලය මේ රටේ කැබිනට් මණ්ඩලයේ දෙපාරක් ඉල්ලාස් වෙන සිද්ධ වුණා. අගමැතිවරයා ඉල්ලාස් වුණා. මුදල් අමාත්‍යවරයාට මන්ත්‍රීකමත් අහිමි වුණා. මේ රටේ 69 ලක්ෂ ජනතාව පත් කරගත් ජනාධිපතිතුමාට රටින් පිටුවහල් වෙන්න සිද්ධ වුණා. ඒ සාමකාමී අරගලයේ ශක්තිය මේ රටේ ජනතාවගේ නැගිටීම. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕන, අද මේ රටේ දේශපාලනයේ වගේම මේ අද තියෙන අලුත් තත්ත්වය මේ පහුගිය මාසේ 9 වෙනිදාට ඉස්සල්ලා තිබුණු තත්ත්වයට වඩා අද වෙනස් වෙලා තියෙනවා. ඒක අලුත් තත්ත්වයක්. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ රටේ මේ තත්ත්වය උදා වෙන්න ඇතුණු වාතාවරණය මොකද්ද? මේ රටේ ජනතාව ඡන්දෙන් පත් කරපු ජනාධිපතිවරයා, විධායක බලතල සහිත ජනාධිපතිවරයා, ඒ වගේම පාර්ලිමේන්තුව තුලත් 3/2 ආසන බලයක් ගත්තා. ඒ බලය අරගෙන මේ පාර්ලිමේන්තුවට ගෙනාවා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. තමන්න බලය මදි කියලා තව මේ විධායකයට මේ සියලු බලතල එකතු කරගන්න ව්‍යවස්ථා සංශෝධනයක් තුලින් අත්නොමිතිකව කටයුතු කරපු ජනාධිපතිවරයෙක් නිසා මේ රටේ දේශපාලන පළපුරුද්දක් නැතුව මේ බලය සියල්ලම එකට එකතු කරගෙන මේ ජනාධිපතිරා ගත්ත තීන්දුව తీරන නිසා තමයි රටේ සමස්ත ලක්ෂ 222ක් ජනතාවට අද මේ දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි එක උදාහරණයක් ගත්තොත්, මේ ජනාධිපතිරා එක වෙලාවක් ගත්ත තීන්දුවක් මේ රටේ ගොවි ජනතාව ජීවත් වෙනවා විශාල පිරිසක් වගා කරනවා විගෝවිතන, ඒ වගේම අනිකුත් භෝග. එතන මොකද්ද ගත්ත තීන්දුව? රසායනික පෝර එක රාත්‍රියක නවත්තුවා, තහනම් කරා. එතනින් තමයි මේ තත්ත්වය ආරම්භ වුණේ. ඒ වගේම තමයි රටේ ආදායම
මන්තුමා විනාඩි 2ක්
රටේ ආදායම බදු සහන ලබා දීලා එක වසරකට බිලියන 6ක් විතර බිලියන 600ක් විතර අපේ රටේ රජයට අහිමි කරගත්තා. මේ කාරණු කාරණා නිසා තමයි මේ ගත්ත වැරදි තීන්දුව తీරන වැරදි කලමනාකාරීත්ව නිසා තමයි මේ ආණ්ඩුකරණය නොදැන කරපු මේ ක්‍රියාවලිය නිසා තමයි අපේ රට අද ශීඝ්‍රයෙන් මේ බංකොලොත්තරට ගිහිල්ලා අද මේ රටේ ජීවත් වෙන ලක්ෂ 22ක් ජනතාව ලක්ෂ 222ක් ජනතාවට අද තුන් සමාර විශාල පිරිසකට වේලක් කර වේලක්වත් කන්න බැරි තැනටපත් වෙලා තමන්ගේ දූ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් කිසිම බලාපොරොත්තුවක් නැතුව අද අසරණ භාවයටපත් වෙලා තියෙනවා. ඒ නිසා ගරු මුලාසුරණ මන්ත්‍රීතුමනි, අද මේ තත්ත්වය තුළ අපි කිසිදාක බලාපොරොත්තු නොවුන ඉතාමත් අපේ රටේ ජනතාවගේ බලාපොරොත්තු කඩ වෙලා තමන් හෙට ජීවත් වෙන්නේ කොහොමද කියලා හරි අවබෝධ හරි විශ්වාසයක් නැතුව ජීවත් වෙන තැන මේ රටපත් වෙලා තියෙනවා. එහෙනම් අපි කියනවා වර්තමාන පත්තුණු ජනාධිපතිරයාට එතුමා ඉදිරිපත් කළ තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හොඳ කාරණා ගන්නවක් තියෙනවා. එතුමා කියනවා එදා අපි විරුද්ධ වුණා විශ්වවෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයට. එතුමා මේක කියනවා 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාව ඒක ආපහු බලාත්මක කරනවා කියලා. ඒ වගේම මේ රටේ කරන්න අවශ්‍ය යෝජනා
ගන්නවාගේ
ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. එහෙනම් අපි කියනවා ගරු මන්ත්‍රීතුමනි, මේවා ප්‍රතිපත්ති හැටියට ප්‍රකාශ කරන විතරක් මදි, මේවා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා මේ රටේ විශේෂයෙන්ම ප්‍රධාන විපක්ෂය හැටියට සමගි ජන බලවේගය. අපේ නායකතුමා කියලා තියෙනවා පැහැදිලිවම අපි කකුලෙන් අදින්න ලෑස්ති නැහැ. අපි ලෑස්ති මේ රටේ පොදු ජනතාව අද ජීවත් වෙන මේ අසහනකාරී ඉතාමත් අපහසු සත්‍ය මුදව ගන්න යහපත් තීන්දුව తీරන වලට අපිට දෙන්න පුළුවන් ශක්තිය අපි ලබා දෙනවා මේ පාර්ලිමේන්තු තුලත්. ඒ වගේම ඒ සඳහා මේ ගන්න විශේෂයෙන් මේ සඳහා ගන්න ඉදිරි ක්‍රියාමාර්ගවලදී ඒ යහපත් ක්‍රියාමාර්ගවලදී අපේ සහය රටේ පොදු ජනතාව වෙනුවෙන් අපේ රට වෙනුවෙන් අපි ලබා දෙනවා කියන එකත් මතක් කරමින් වෙලාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ඉස්තුතුවන් දෙමින් මා වචන ස්වල්පේ අවසන් කරනවා.
මන්තුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක්
තියෙනවා. මන්ත්‍රීතුමනි, මේ අවස්ථාවේ මේ විවාදයට සම්බන්ධ වෙන අවස්ථාව ලැබීම ගැන මම ඉතාම සන්තෝෂයට පත් වෙනවා. විශේෂයෙන්ම අගෝස්තු මාසේ 3 වෙනිදා මේ 9 වෙනි පාර්ලිමේන්තුවේ 3 වෙනි සැසිවාරය ආරම්භ කරමින් ගරු අභිනව ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධවයි අපි මේ සාකච්ඡාව සිදු කරන්නේ. මෙහි පළවෙනිම කාරණය තමයි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපිට මෙවැනි නව ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවෙන් පත් කරන්න සිදුනේ ඇයි කියන කාරණය ගැන මුලින්ම අපේ අවධානය යොමු කරන්න අවශ්‍යයි. මේ රටේ 69 ලක්ෂයක් මට පෙර කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා වගේ 69 ලක්ෂයක ජනතා වරම ජනතා සම්මුතිය ඇතුලේ ජනාධිපතිවරයෙක් අපි මීට වසර 2 මාරකට ඉස්සෙල්ලා පත් කෙරුවා. හැබැයි ඒ ජනවරමෙන් පත් කරපු ජනාධිපතිවරයාට ස්තනතුරෙන් අයින් වෙන්න සිදුවෙන ආකාරයේ බරපතල විරෝධතාවක් අපේ රටේ ආවා. එනිසා මේ ජනාධිපතිවරයා වර්තමාන ජනාධිපතිවරයා පත්වෙන්නේ මේ පාර්ලිමේන්තුවෙන් අන්න ඒ ක්‍රියාවලියේ ප්‍රතිචාරයක් නැත්නම් ඒකේ ප්‍රතිඵලයක් විදිහට. එතකොට අපිට දකින්න ලැබෙන පළවෙනි ප්‍රශ්නේ තමයි අර 69 ලක්ෂයේ සම්මුතිය දැන් ඉවරද කියලා. 69 ලක්ෂයේ ජනවරම දැන් ඉවරද කියලා. මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් හැටියට කල්පනා කෙරුවේ ඒක ඉවර නැති නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ම ජනාධිපතිවරයෙක් ඒ 69 ලක්ෂ වෙනුවෙන් පත් කරන්න ඕන කියලා. නමුත් ඒ එහෙම කල්පනා නොකරපු කණ්ඩායමකුත් අපේ පාර්ලිමේන්තු හිටියා. එතුමල්ලගේ මතය ගැන මට ප්‍රශ්නයක් නෑ. එතුමල්ලා කල්පනා කෙරුවේ ඒ 69 ලක්ෂ ජනවරම දැන් ඉවරයි, ඒ නිසා ඒ 69 ලක්ෂ ජනවරමට සම්බන්ධ පක්ෂයට අයිති නැති කෙනෙක් අපේ රටේ ජනාධිපති වෙන්න ඕන කියලා. ඉතින් ඒ නිසා ඒ අනුව රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වෙලා ඉන්නවා. එතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් එතුමා ඉදිරිපත් වෙන්නේ මෙන්න මේ කාරණය නිසායි. ඒ වගේම මම මගේ දෙවැනි කාරණේ විදිහට ගරු සභාපතිතුමනි කියන්න අවශ්‍යයි, මේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් නිගේට් වෙන්නේ නිෂේධනය වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට හදන සෞභාග්‍ය දැක්ම විදිහට ගෙනාවු ප්‍රතිපත්ති ප්‍රකාශයත්, ඒ වගේම 2000 22 අයවැය කතාව විදිහට අපේ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමා ගෙනාපු මේ ආර්ථික වැඩපිළිවෙලක් කියන මේ වැඩපිළිවෙලවල් දෙක නිගේට් කරන එක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ ප්‍රකාශයෙන් සිදු වෙන්නේ. ඒක අපි පිළිගන්න ඕන. එතකොට මේ ප්‍රකාශය ඇතුලේ එතුමා විවේචනය කරන්නේ මෙන්න මේ වැඩසටහන් දෙකේ තියෙන ප්‍රධාන තර්ක ටික තමයි. ඒක අපි කැමති වුණත් අකමැති වුණත් ඒක තමයි මේ පොතේ තියෙන්නේ. එනිසා මෙන්න මේ ලියවිලි තුන මේ ප්‍රතිපත්ති ප්‍රකාශෙත් 2022 අයවැය ප්‍රකාශෙත් කියන මේ ප්‍රතිපත්ති මේ ලියවිලි දෙකත් ඒ වගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් කියන ලියවිලි තුන එකිනෙකට සම්බන්ධයි. මේ දෙක නිවැරදි නැති නිසා මේක ඉදිරියට ගේන්න ඕන කියන එක තමයි මේ ප්‍රකාශයේ තියෙන විවේචනය වෙන්නේ. ඒක පිළිගන්නවද නැද්ද කියන එක මම දන්නේ නැහැ මේ සභාවේ බහුතරේ. නමුත් ඒක තමයි පදනම. ඒ පදනම තුල එතුමා පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ ප්‍රකාශ දෙකෙන්ම ඉදිරිපත් කරපු සමහර ආර්ථික ස්ථාවර වැරදි කියලා. ඉතින් ඒක අපි පිළිගන්නවා නම් ඒක එහෙමයි, පිළිගන්නේ නැත්නම් එහෙමයි. හැබැයි ඒක තමයි මේක තියෙන తত্ত্বය. ඒ නිසා විශේෂයෙන්ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 8 පිටුවේ පැවති ආර්ථික තීන්දු ගැනීම සම්බන්ධ ප්‍රශ්නය ඉතාමත්ම බරපතල ආකාරයෙන් ගරු වර්තමාන ජනාධිපතිතුමා මතු කරලා තියෙනවා. මේකේ ප්‍රශ්නකුත් තියෙනවා ඇත්තටම. අපි ආණ්ඩුව ඇතුලේ හිටපු අය විදිහට මේක දන්නවා. ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධව අපේ තිබුණු ආණ්ඩුවේ බරපතල ගැටලු තිබුණා. ඒ ගැටලු හරියටම निराකරණය කරගන්න අපිට බැරි වෙච්ච නිසා සමහර දේවල් අපිට කලමනාකරණය කරන්න බැරි තරම් තැනකට ගමන් කෙරුවා. පොහොර ප්‍රශ්නය මේ මට ඉස්සලා කතා කරමු මන්ත්‍රීතුමත් ප්‍රකාශ කළා. මේ වගේ ප්‍රශ්න ගණනාවක් මේ ප්‍රකාශය තුළ 8 පිටුවේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විවේචනාත්මකව ඉදිරිපත් කරනවා. අර තිබුණු ආණ්ඩුවට මේක ශක්තිමත්ව ආර්ථික තීන්දු ගන්න බැරි වුණා කියලා. ඒක අපිට පිළිගන්න වෙනවා. ඒක අපිට පිළිගන්න වෙනවා. ඒ වගේම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මේ ප්‍රකාශයේ 9 පිටුවේ ඉතාම පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා වර්තමාන ජනාධිපතිවරයා. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවැත්වීම
බලපෑමක්.
ඒ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවැත්වුවේ කවුද කියලා මම කෝප් කමිටුවේ සභාපති විදියට හොයන්න උත්සාහ කෙරුවා. අද වෙනකන් සභාපතිතුමනි එක හොයාගන්නවත් බෑ. මම අභියෝග කරනවා කාට හරි පුළුවන් නම් හොයන්න කියලා. මේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවැත්වුවේ ආණ්ඩුවේ කැබිනට් එකේද ජනාධිපතිතුමාගේ සාකච්ඡාවේද වෙනත් තැනකද කියලා කාටවත් හොයාගන්න බෑ. ඒක දැනුම් දුන්නු ලේකම්වරයා පවා ඒක කියන්නේ නෑ. එනිසා මේක බරපතල ඇත්තටම අද්භූත ජනක දේවල් ඒ ආර්ථික ක්‍රියාදාමය තුළ සිදුවෙලා තියෙනවායි කියන එක තමයි මෙයින් කියන්නේ. ඒ වගේ මගේ අවසාන විනාඩි එක හමාරේ මම කියන්න කැමති ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මේ ප්‍රකාශය ඇතුලේ වැදගත් දේශපාලන න්‍යායක් ඉදිරිපත් කරනවා. සෝෂල් මාකට් එකොනොමි එක ගැන. මේ සෝෂල් මාකට් එකොනොමි එක තමයි අපිට විරුද්ධව පහුගිය කාලේ විශේෂයෙන්ම සමගි ජන බලවේගේ දේශපාලන න්‍යාය පත්‍රයේ ඉදිරියට ගෙනාපු එක. අපි මේකත් එක්ක ගැටුනේ අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ක්‍රමයක් විශ්වාස කරනවායි කියන පදනම මත ඉඳලා. හැබැයි අද වෙනකොට මේ පදනම් දෙකම එකක් විදියට ඇවිල්ලා අපිට සිද්ධ වෙලා තියෙනවා මේ සෝෂල් මාකට් එකොනොමි එක ඇතුලේ ඉදිරියට යන්න. අපි විශ්වාස කරනවා එතුමා විශ්වාස කරන යෝජනා කරන සමහර ප්‍රතිසංස්කරණ අපේ රටේ වෙන්න ඕන කියලා. රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධව, රාජ්‍ය සේවය සම්බන්ධව, රාජ්‍යයේ සතුව තියෙන සමහර කටයුතු සම්බන්ධව ප්‍රතිසංස්කරණ අපේ රටට අවශ්‍ය කරලා තියෙනවා. අපි දේශපාලනයක් විදියට ඩොග්මැටිසම් එහෙම නැත්නම් පවුල් වාදය එහෙම නැත්නම් දේශපාලනයේ අර යල් පැනපු වාදය අයින් කරන්නත් බොරු විප්ලවවාදයට ගමන් නොකරන්නත් තීරණය කරනවා නම් අපි ප්‍රතිසංස්කරණ වාදයේ ඇතුලේ දේශපාලනය තියන්න ඕන. එනිසා මේ රිෆෝම් එජෙන්ඩා එකක් රටට අවශ්‍යයි කියන එක මම පිළිගන්න ගමන් මේ අවස්ථාවට අපි පත්වීම සම්බන්ධව මගේ විවේචන ඉදිරිපත් කරමින් මගේ වචන ස්වල්පයෙන් නිමා කරනවා ගරු සභාපතිතුමනි.
ගාමිණී ලොකුගේ මෙතුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා.
මාර්ග සභාපතිතුමනි, අද අපි විවාද කරන්නේ සාකච්ඡා කරන්නේ අතිකරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තු විවෘත කරනකොට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන. අපි ඒක කතා කරනකොට අපි කල්පනා කරන්න ඕනේ ඇයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉල්ලාස් වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට පත් වෙන්න උනේ මොකද කියලා. රටේ ජනතාව විරෝධතාවයක් මත වුණ ඒ විරෝධතාවේ ශක්තිමත් ඉදිරිපත් කරාම කෝටාභය රාජපක්ෂ මැතිතුමා ඉල්ලා අස්වුනා රජගෙදරට ජනතාව කඩාගෙන වැටුණා. ඉල්ලා අස්වුනාම තියෙච්ච ලොකුම ප්‍රශ්න තමයි මේ රටේ ප්‍රජාන්ත්‍රවාදය ආරක්ෂා කරනවාද එහෙම නැත්නම් ව්‍යවස්ථා විරෝධී විදියට මේ රට පාලනය කරන්න ඉඩ දෙනවද කියන ඒ අවස්ථාවේදී තමයි අග්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ වැඩබලන ජනාධිපතිවරයා හැට පත් වුණා. එතුමා වැඩබලන ජනාධිපතිවරයා හැට පත් වෙලා ඒ අර්බුදකාරී තත්ත්වය පාලනය කරන්න කටයුතු කරා. ඒ ගැන අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. රටේ සාමාන්‍ය ජනතාවගේ බියක් ඇති වුණා. පාරට බහින්න කතා කරන්න දේපොළ විනාශ වෙයිද විවිධ ප්‍රශ්න ඇති වුණා. අද එතුමා මේ රටේ වැඩබලන ජනාධිපතිවරයා හැට පත් වුණාට පස්සේ මේ පාර්ලිමේන්තුව රැස් වෙලා ව්‍යවස්ථානුකූලව එතුමාව ජනාධිපතිවරයා හැට පත් කරා. අපිත් එතුමාට පක්ෂෝ ජාන්දි දුන්නා. ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ තීන්දු කරා. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනාධිපතිවරණයට ඡන්දය දෙන්න ඕනේ කියලා. අපි ඡන්දය පාවිච්චි කරා. ඡන්ද 134ක් අරන් එතුමා ඒකට පත් වුණා. ඒ පත් වෙනකොට අපේ රටේ ජනතාවත් අපිත් බලාපොරොත්තු වුණේ මේ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වයෙන් මේ රට මුදාගෙන ප්‍රජාන්ත්‍රවාදී විදියට මේ රට පාලනය කරන්නත් මේ රටේ ඇති වෙලා තියෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න පුළුවන් වෙයි කියලා. ඒකට තමයි එතුමා අද සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කරන්නේ අපි ඔක්කොම එකතු වෙලා පාලනයක් ඇති කළ මේ රට ගොඩ ගන්න. ඒක අවශ්‍යයි මේ රටට. මොන දේශපාලන මතය දරුවත් මොන දේශපාලන අදහස දරුවත් අද අපි සීලු දෙනාම් පිළිගන්නවා මේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ. ඒකට අපිට එක හේතුවක් වුණා. කොයිඩ් අර්බුදය ආවම අපේ රට වහන්න සිද්ධ වුණාම අපනයන විදේශ විනිමය ආදායම නැති වුණාම මේ ගැටලු ඔක්කොටම මුහුණ දෙන්න සිද්ධ වුණා. අද අපිට තෙල් ගේන්න මුදල් හොයන්න විශාල ප්‍රශ්නයක්, ගල්ලංගුරු ගන්න මුදල් හොයන්න විශාල ප්‍රශ්නයක්, විදුලියට තෙල් දෙන්න විශාල ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා දෙන්න වෙලා තියෙනවා. අද මේ මොහොත වෙනකොට සාර්ථකව ඒවා පිළිබඳව මූණ දීලා අද තෙල් පෝලිං අඩු වෙලා, ගෑස් පෝලිං අඩු වෙලා, විදුලිය කප්පාදු අඩු වෙලා කටයුතු කරනවා. රටේ මහජනය බලාපොරොත්තු වෙන්නේ මොන ආණ්ඩුවක් ආවත් ඒ ආණ්ඩුව තුලින් අපිට යහපත් රටක් ඇතුව හොඳ ආර්ථිකයක් ඇතුව දිනන. ඒ ආර්ථිකය තාම ශක්තිමත් වෙලා නැහැ. සාමාන්‍ය ජනතාවට බඩු මිලත් එක්ක මූණ දෙන්න බැරි වෙලා තියෙනවා. එහෙනම් ඒවට මූණ දෙන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. එහෙනම් අපි දේශපාලඥයෝ හැටියට, දේශපාලන පක්ෂ හැටියට අපි හැමෝගේම අරමුණ තියෙන එකයි. ඒ නිසා තමයි ජනාධිපතිතුමා ආරාධනා කරන්නේ සියලුම දේශපාලන පක්ෂවලට අපි එකතු වෙලා ජාතික ආණ්ඩුවක් නැත්තම් හැමම එකතු වෙච්ච ආණ්ඩුවක් පිටවල මේ ප්‍රශ්නවලට මොකද අපි ඔක්කොටම දේශපාලනය කරන්න පුළුවන් වෙන්නේ, ඡන්ද කරන්න පුළුවන් වෙන්නේ, දේශපාලන පක්ෂ පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ රටේ ජනතාව සුවම්පූර්ණ කරගන්න පමණයි. එහෙනම් ඒ ගමන තමයි යන්නේ. ඒ ගමන නිසා තමයි අපි අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි උදව් කළා. අපි බලාපොරොත්තු වෙනවා එතුමත් එක්ක මේ අවුරුදු දෙකම ආර තුලදී මේ රටේ තියෙන මේ දෙවන ප්‍රශ්නවලට යම් කිසි සානයක් ලැබලා දෙන්න පුළුවන් වෙයි කියලා. මේ ප්‍රකාශනය කියවුවාම එතුමා හොඳ වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා තියෙනවා. මම දැක්කහම දේශපාලන පක්ෂයන් මේ ප්‍රකාශනය අගය කරනවා. එහෙනම් මේ ප්‍රකාශනය ක්‍රියාත්මක කරන්න අපි සියලු දෙනාම උදව් ජීවිත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒක මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව. දැන් සමහර උදව් එකව 9 වෙනිදා දෙවෙනි කරල් එනවා කියලා. මොකද මහඥනේ ආවේ නැහැ. ඒ බලාපොරොත්තුව ආයේ ආවේ නැහැ. සුනාමියක් එනවා කිව්වා. එහෙම ආවේ නැහැ. රටේ ජනතාවට විශ්වාසයක් ඇති වෙනකොට ඒකට ජනතාව එන්නේ නැහැ. ඒ නිසා අපි මේ රට විදේශ විනිමය ගන්න තියෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕන. අද සංචාරක ව්‍යාපාරයේ අපිට වැඩියෙන් ආදායම වෙන ව්‍යාපාරයක්. නමුත් මේ රටේ තියෙන කැරලි කෝරහල් තෙල් වල ඉංගේ විවිධ ප්‍රශ්න ඉඳා ඒ සංචාරකයේ පැමිණීම අඩු වුණා. නමුත් අගෝස්තු මාසයේ ලෝකේ වැඩිපුරම සංචාරකයෝ ගමන් ආරම්භ කරන කාලේ එයින්ද අපි විශ්වාස කරනවා මේ අගෝස්තු මාසයේ අස්සන් වුණා පස්සේ මේ වින්ටර් සීසන් එකේදී සෑහෙන සංචාරක ප්‍රමාණයක් මේ රටට ඇවිල්ලා අපේ විදේශ විනිමය අවශ්‍යතාවය සම්පූර්ණ ඒ වගේම අපනයන කර්මාන්තේ ඇඟලුම් කර්මාන්තය
මන්තුමා විනාඩි කාලයක් තියෙනවා
ඇඟලුම් කර්මාන්තය අදටත් ඇඟලුම් කර්මාන්තේ සාර්ථකව යනවා ඒ නිසා ගිය අවුරුද්දේ අපනයන්ට වඩා මේ අවුරුද්දේ අපනයනේ වැඩි වෙලා තියෙනවා ආදායම වැඩි වෙලා තියෙනවා ඊළඟට විදේශ රැකියාවල් වලට යන අපේ තරුණ තරුණියන්ට තව වැඩියෙන් ඒ අපනයනේ වුණොත් අලුත් ආදායමක් ලැබෙන හින්දා අපි බොහොම ප්‍රවේශමෙන් විවේචනය කරනවා වගේම රට ශක්තිමත් ඉදිරියට යන්න අවශ්‍ය වැඩපිළිවෙලට අපි සියලු දෙනාම අවංකව උදව් කර යුතුයි. එහෙම උදව් කරොත් පමණයි මේ රට ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ රටේ මේ තත්ත්වයේ පිළිබඳ බලා ගන්නකොට මම අවුරුදු 83 ඉඳලා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. මට මතකයි 89 කාලේ දකුණේ ත්‍රස්තවාදය ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් 5-6 දෙනෙක් මේ ඝාතනය කරන නාඳුනු තුවක්කාරෝ ඇති. පළාත් සභා මන්ත්‍රීවරුන් හිතේ 20ක් 30ක් විතර ඝාතනය කරා. අපේ ප්‍රසිද්ධ හාමුදුරු 3-4 දෙනෙක්ම ඝාතනය කරා. වැල්ලතොට පඤ්ඤාචි හාමුදුරු, කොළොන්නාවේ හාමුදුරු වගේ.
මන්තුම කාලය අවසන්.
ඔව්. ඉතින් අදත් ඒ තත්ත්වයට එන්න තමයි පහුගිය දවස්වල උත්සාහ කරේ. මන්ත්‍රීවරුන් ගෙවල් ගින් තියලා, මන්ත්‍රීවරුන් මර, මන්ත්‍රීවරුන් හිරියර කළා. ඒකට නායකත්වය දීපු දෙවි පිළිබඳ මම ආණ්ඩුවේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලන ගැඹුරු පරීක්ෂණයක් කළා. මේ වගේ ත්‍රස්තවාදී කටයුතු කරපු සියලු දෙනාටම අවශ්‍ය දඬුවම් දෙන්න කටයුතු කරන්නේ නැත්නම් කොමිෂන් සභාවක් වත් කළා හරි ඔයලා එයන්ට කටයුතු කළ මේවා ඉදිරියටත් කරන්න බැරි වෙන්න ක්‍රියා කරන්න කියලා ඉල්ලමින් මගේ වට කටයුතු වචන ටික මෙයින් අවසන් කරමු.
බොහොම ස්තුතියි අබ්දුල් හලීම් මන්තුමා, ඔබතුමාට විනාඩි 5ක් කාලයක් තියෙනවා.
විනාඩි 5ක්
ලසන
ඔබන ගරුමන්තුනි, මෙතන මට නම් සදාකල් මේ විනාඩි 8ක් කියලා අව දැන් 5ක් වෙලා. හරි, අභිනයෙන් ජනාධිපතිතුරයට පත්වුණු රණල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ රාජාසන කතාව කාගෙත් අවධානයට ලක්වුණු සුශේෂී ආමන්ත්‍රක් බව මම ප්‍රවේම සඳහන් කළ යුතුයි. මගේ සුභාසින්සයත් එතුමාට පිළිවන්නවා කැමති. එක පැත්තකින් ජනතාව දෙලි පීඩනයට පත් වෙලා, තව පැත්තකින් රටේ දේශපාලනය ජන අරගලයට සමාන්තර නොවන ලෙස අස්ථාවර ස්වභාවයක් පෙන්වනවා. තවත් පැත්තකින් අනාගත රට මොනමොන දිශානතියට ගමන් කරනවාද කියලා අපි කාටත් හිතා ගන්න විදිහට ව්‍යාකූල ස්වභාවයක් පෙන්වන්න තිබුණා. එවැනි තත්ත්වය තුළ මොන මත ගැටුම් තිබුණත් අභිනවයෙන් තේරිපත් වූ ගරු ජනාධිපතිතුමන් එතුමා අරමුණු කරගත් කාර්ය සහ දර්ශනය එතුමාට කිසිදු බාධාවකින් තොරව කරගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද අපි සිටින්නේ රටේ සුවිශේෂී හෙරොම් ලක්ෂ්‍ය. මේ රටට අවශ්‍ය දෙවන්ත ව්‍යවස්ථාමය දේශපාලන හා ආර්ථික ක්‍රමෝපය හා වැඩපිළිවෙල සාධනීය ප්‍රසංසයක් රාශියක් සිදු කළ යුතු අවස්ථාවක් හිටියේ මම මේ දකින. එසේ සිදුවන නව ප්‍රසංසරණය බහුපාර්ශ්වීය ස්වාමි සාකච්ඡාවක සාධනීය සම්මුතියක් හා දීර්ඝකාලීන වැඩපිළිවෙලක් අරමුණු කරගනිමින් සිදුවෙනවා නම් හොඳයි කියලායි මා හිතන්නේ. මම සඳහන් කළේ ලෝක බැංකුව විසින් පසුගිය ජූලි 26 වෙනිදා කරන ලද ප්‍රකාශය නිසාමයි. ශ්‍රී මෙතුමාලා සඳහන් කරනවා සර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු හා එහි එකඟතාවක් පැහැදිලි කරන තුරු තව මුල්‍ය පහසුකම් ලබා නොදෙන බව ඔවුන් අවධාරණය කරනවා. එනිසා ලෝක බැංකුව කියන්නේ අපි විශාල ශක්තියක් හැටියට අපේ සංවර්ධන කටයුතුවලදී අපිට උදව් කරපු එක පාර්ශ්වයක්. එනිසා අපි ඒක අමතක කළ යුතු නැහැ. එනිසා සෑම පක්ෂයක්ම බලාපොරොත්තු වන පරිදි කරු ජනාධිපතිතුමන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටීම සඳහා අවධානය යොමු කරමින් එම පක්ෂවලත් එක්ක අදහස් හොඳ පියවරක් හිරවන් දකිමු. නමුත් පවතින රාජ්‍ය අස්ථාවර බව හා දේශපාලන ව්‍යාකූල බව නිරාකරණය වන රටේ අනාගත අභිවෘද්ධිය බලපාත්වන අනවබෝධිකින් ගුණගන්නක් නොවී සත්‍ය වශයෙන්ම ජාත්‍යන්ත්‍ර වශයෙන් වුවත් රටේ ප්‍රවේශයන් අතර වුවත් විශ්වාසවන්ත තහවුරු කරන්නක් විය යුතුයි කියලා මම හිතනවා. ඒ වගේම කඩමින් ගත යුතු දේශපාලනීය තීරණයේ පාර්ලිමේන්තු තුලත් ඉන් පිටරට සමූහයක් වශයෙන් යම් එක මතයක පිටලා අපි ලබා ගත්තොත් හොඳයි කියන එකයි මගේ මතය. මොකද අර්බුදය උස්සන්න වීම තුළ ජනතාව මුහුණ දෙන ගැටලු වලට යම් කිසිදු එකඟතාවක් ලබා දෙන්න පුළුවන්නේ මූලිකම ඇති කරගන්න දේශපාලන ස්ථාවරයේ මත නිසා. ඒ වගේම තමයි ඉන් ඔබට ජනප්‍රවාසී කතාවදී කිව්ව වගේ දැනට දශක දෙක තුනක ඉඳලා විවිධ ආණ්ඩු තුළ අපි මේ පාර්ලිමේන්තුව කොතරම් වාද විවාද කළත් 1977 වර්ෂයේ ආර්ථික යෝජනාවලිය අදටත් ගැලපෙන විදියට සාධනීයදී අරගෙන නව්‍ය ආර්ථික ක්‍රමයක් අපට ගෙන එන්න බැරි වෙලා තියෙනවා. ඒ ගෝලීය රාමුවට නොගැලපෙන ආර්ථික දර්ශනයක් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නට යාම තුළ තමයි අපි මේ දෙවන්ත ආර්ථික කර්බෝධිය සමගී කතාව මයි දැනිතු කොටස
සභාගත. බොහොම ස්තුතියි ජනක වක්කුම්ර මන්තුමා, ඔබතුමා විනාඩි 8ක් කාලයක් තියෙනවා.
මුලසුනේ කරු මන්තුමනි, තුන්වෙනිදා ජනාධිපතිතුමා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළා. ඒ පිළිබඳව එදා දවසේම පක්ෂ විපක්ෂ සියලු දෙනාම ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය හොඳයි කිව්වා. ඒ වගේම එතුමා ආරාධනා කළා ජාතික ආණ්ඩුවක් හදන්න, සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. ඒකටත් ගොඩක් දෙන මේ වෙනකොට කැමැත්ත ප්‍රකාශ කරලා සාකච්ඡා කරනවා. ඉතින් අපි හිතනවා ඒ ජනාධිපතිතුමාගේ ආරාධනාව පිළිඅරගෙන විපක්ෂයේ ඉන්න විපක්ෂ නායකතුමා ඇතුළු ඒ සියලු දෙනාම එකතු කරගෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් කෙටි කාලයක් තුළ හදන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි හැමෝම කතා කරන්නේ ඉස්සෙල්ලා වෙච්ච දේවල් ගැන. දැන් අපි කතා කරන්න ඕනේ වර්තමානයේ අපිට මේ රටේ ජනතාවට කරන්න පුළුවන් මොනවාද කියලා. ඒ නිසා මේ රටේ ජනතාව වෙනුවෙන් මේ 225ටම වගකීමක් තියෙනවා යම් කිසි වැඩ කොටසක් කරන්න. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා කාල රාමුවක් තුළ මේ කාලය තුළ එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ඒ නිසා ඒ එකතු වෙලා වැඩ කළා ජනතාවගේ ප්‍රශ්න ගැටළු විසඳන්න අපි ඔක්කොම කටයුතු කරමු. ඒකේ පොහොට්ටුවේ වැඩි පිරිසක් ඉන්නවද? එහෙම නැත්නම් වෙන පක්ෂක එක්කෙනාද ඉන්නේ දෙන්නාද ඉන්නේ කියලා නැතුව ඒ හොඳ වැඩක් කරන්න පුළුවන් නම් අපි සියලු දෙනාටම ඒක හොඳයි කියන්න පුළුවන්. දැන් 225ටම බයිනවා. ඒකට 225ම හොඳයි කියන්න 225ටම එකතු වෙලා රට වෙනුවෙන් යුතුයකමක් ඉෂ්ට කරන්න පුළුවන් නම් ඒක තමයි අපි කරන්න ඕනේ. ඉතින් ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිව්වා වගේම හැමෝම කිව්වා මේක යථාර්ථයක් බවට පත් කරන්න කියලා. ඒ යථාර්ථයක් බවට පත් කරන්න නම් පාර්ලිමේන්තු ඉන්නේ අපි සියලු දෙනාම තමයි ඒක යථාර්ථය බවට පත් කරන්න ඕනේ. ඒ අපිට මේක කරන්න පුළුවන්. බැරි වැඩක් නෙමෙයි. අපි ඔක්කොම හිතුවොත් මේ කිසි දෙයක් කරන්න බෑ කියලා අපිට කවලාවක් කරන්න හම්බෙන්නේ නැහැ. මේ රටේ ආර්ථිකය හදන්න අපිට පුළුවන්. ඒක කරන්න නම් මේ රටේ කුසිකර්මාන්තේ නම් වන්න අපි වැඩ කොටසක් කරන්න ඕනේ. අතපසුවීම්, වැරදි මේ ඔක්කොම හදාගෙන අපිට මේ රටේ ස්වයංපෝෂිත කරන්න පුළුවන් මොනවාද? ඒ සියල්ලම ස්වයංපෝෂිත කරන්න ඕනේ. එතකොට ජනතාවගේ මේ තියෙන බදු බර අපට අඩු කරන්න පුළුවන්. ඉතින් හැමෝම එක ප්‍රතිපත්තියක ඉඳලා කටයුතු කරොත්, ඒක කකුලෙන් අදින්න නැතුව හිටියොත් මේ 225 දෙනා වගේම රාජ්‍ය සේවයේ ඉන්නවා 14 ලක්ෂයක් විතර. මේ සියලු දෙනාත් මේකට කැපවීමක් කරන්න ඕනේ. අපි බැලුවොත්
ප්‍රාදේශීය ලේකම්කාරයන් පුටු ගන්නට වඩා වැඩි පිරිසක් ඉන්නවා. මේ හැමෝම මේ රටේ සංවර්ධනයේ කොටස්කාරයෝ බවට පත් කර ගන්න ඕනේ. නිකන් ඉන්න අයගෙන් වැඩක් ගන්න ඕනේ. ඒ එහෙම කරන්න නම් අද වැළුවා 3 මාසයක් තුල පහුගිය අප්‍රේල් මාසේ 7 වෙනිදාන් පස්සේ රටේ සංවර්ධනයේ හෝ වෙන යම් ආයතනයක හෝ වැඩ කරෙන්නේ නැහැ. ඒකට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එසම මේ යාන්ත්‍රණය නැවතවරක් ක්‍රියාත්මක කරන්න අපි ඔක්කොම මැදිහත් වීමක් වෙන්න ඕනේ. එහෙම කරේ නැත්නම් අපිට තවත් අගාධයට යන්න. ඉතින් මම කියන්නේ කතාව අඩු කරලා මේ කාල රාමුව හදන එක කාල සීමාවත් තුළ ඉවර කළා. අපි දෙගොල්ලෝ එකතු වෙලා කොහොමද මේ වැඩේ කරන්න කියලා කටයුතු කරන්න ඕනේ. දැන් විපක්ෂ නායකතුමත් ඒ පැත්තේ අය කියන කමිටු අරගෙන කටයුතු කරනවා හොඳයි. හැබැයි අපි කියන ඔක්කොම කියන හොඳ දෙයට හොඳයි කියනවලා. ගරු මුල්සනේ මන්තුමනි අපි ඔක්කොම ඉන්නේ හොඳ දෙයක් කරන්න. වැරදි දේ නම් අපි ඔක්කොම වැරදි දේ වැරදි කියලා කියමු. එතකොට ප්‍රශ්නේ ඉවරයිනේ. ඉතින් හොඳ දේ මෙන්න මේ ටික අපි කරන්නේ හොඳ වැඩ. මෙන්න මේ ටික තමයි අපි හදාන්න ඕනේ. ඒ ටික ඔක්කොම එකතු වෙලා කරමු. ඒක නිසා සර්වපාස්සික ආණ්ඩුවක් හදනකොට හොඳ වැඩ විතරයි කරෙන්න ඕනේ. ඇයි? ඒ ඔක්කොම කතා කරලා කරන්න ඕනේ. එහෙනම් කතා කරන්නේ නැතුව තනි තනි පුද්ගලන්ට ඕන ඕන වැඩ කරන්න දුන්නොත් නේ නරක වැඩේ වෙන්නේ. දැන් විදුලි බිල වැඩි වෙලා වතුරු බිල වැඩි වෙනවා නම් මේ 225ම කැමති නැහැ. කවුද කැමති වෙන්නේ? පෞද්ගලික මම නම් කැමති නැහැ. මේ ඔක්කොමත් එහෙමයි. ඒක රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා කැබිනට් මණ්ඩලයවත් කැමති නැහැ. ඉතින් අපි මේ වැඩි වෙන ඒවා අඩු කරන්න අපි යම් කිසි වැඩ පිළිවෙලක් හදන්න ඕනේ. දැන් ගොඩාක් බඩු මිල වැඩි වෙලා තියෙනවා. සාමාන්‍ය මිලක් අඩු කරා. මේ ඇමැතිතුමා වෙන ඇමැතිතුමා මැදිහත් වෙලා යම් වැඩ පිළිවෙලක් ඇදුවා. ඒ වගේ අපේ කාංචන ඇමැතිතුමා QR ක්‍රමයේ ගිරහල්ලා මේ පෝලිං ක්‍රමයේ අඩු කරන්න කටයුතු කරා. ඉතින් අපේ රටේ ලෝකේ බැලුවහම ආසියාවේ වැඩිම ඉන්ධන පරිභෝජනය කරන අපේ රටේ. ඒකර මේක අඩු කරගන්න පුළුවන් නම් හැමෝටම. ඒකර රටේ අපේ ඩොලර් ටිකක් හරි ඉතුරු වෙනවා.
මම තමයි විනාඩි දෙක කාලෙත්.
ඒක නිසා අපි කියනවා අපි ඔක්කොම යම් කිසි කාලයක් කැපවීමක් කරන්න ඕනේ. ඒ කැපවීමක් කළා අපි වැඩ කොටසක් කරන්න ඕනේ. ඒ නිසා හොරකම වංචාව දූෂණය නවත්තන්න නම් මම කියනවා 225ම එකතු කරලා කරන්න පුළුවන්. හැබැයි ගොඩක් අය දේශපාලඥයන්ට ඇඟිල්ල දික් කරනකොට මේ ඕන කෙනෙක් දන්නවා මේවට උල්පන්දම් දීලා මේක කරන්නේ පිටිපස්සෙන් ඉන්නේ කවුද කියලා. ඒක දැන දැනම දේශපාලඥයම දේශපාලඥයන්ට ඇඟිල්ල දික් කරනවා. මේක නතර කරන්න පුළුවන්. ඒක නතර කරන්න අපි ඔක්කොම සත්භාවයෙන් මැදිහත් වෙන්න ඕනේ. සත්භාවයෙන් මැදිහත් වුණොත් ඒක කරන්න පුළුවන්. තමන් හොරකම් කරන ගමන් අනිත් එක්කට හොරා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා හොරකම නවත්තන්න අපි ඔක්කොටම වගකීමක් තියෙනවා. ඒ වගේම දූෂණේ මේ සියල්ලම නවත්තන්න ඕනේ. ඒ නිසා ඒක කරන්න අපි ඉස්සරද වෙච්ච දේවල් ගැන ආපහු කතා කර කර ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම හිටපු ජනාධිපතිතුමා මම පෞද්ගලික අදත් ගරු කරනවා. ඒතුමා විශාල මහන්සියක් ගත රට වෙනුවෙන් තමන්ගේ යුතුකම කරන්න. වංචා හොරකම දූෂණේ නවත්තන්න එතුමාට කරන්න පුළුවන් සියල්ලම එතුමා කරා. ඒක නිසා එතුමා බලාපොරොත්තු වෙච්ච සියල්ල එතුමාට ඉෂ්ට කරගන්න බැරුණත් රටේ යම්
වැඩපොළක් එතුමා කරා.
ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා. දැන් ගොඩක් අය මට විනාඩියක් දෙන්න ගරු මන්තුමනි පාර කණ්ඩද කියලා අහනවා. පාර කණ්ඩද කියලා අහනවා. මම මගේ ඉඩම් ගොඩ අයගම කියලා පාරක් තියෙන හැමදාම Facebook එකේ දානවා. මාස දෙකක් පාර නැතිලා මිනිසුන්ට යන්න බෑ. ඒ ගමේ මිනිසුන්ට පාර අවශ්‍යයි. මම ඇමතුමත් එක්ක සාකච්ඡා කළා, ජනාධිපතිවත් එක්ක සාකච්ඡා කරා. ඉක්මනින් ඒ ගමේ මිනිසුන්ට යන්න පාර හදලා දෙන්න. සම මේවා අවශ්‍යයි. අපි ඔක්කොම හිතනවා නම් පාර හදලා වැඩක් නැහැ, ලයිට් දීලා වැඩක් නැහැ, ගොඩනැගිලි හදලා වැඩක් නැහැ කියලා. ඒකත් මේ රටේ කරෙන්න ඕනේ. හැබැයි අපි තෝරා ගන්න ඕනේ අවශ්‍යතාවය අනුව තෝරගෙන වැඩ කරන්න ඕනේ. ඒ නිසා මම ඔබතුමාලා සියලු දෙනාගේ
පිළිගනිනවා. අපි
කෙටි කාලයකට රට වෙනුවෙන් එකතු වෙලා මේ ජනාධිපතිතුමත් එක්ක අගමැතිතුමත් එක්ක වැඩ කරමු කියලා
ඉල්ලසිනේ මානිනවා. රෝහිණි කුමාර විජේරත්න මන්තුමිය විනාඩි 5ක් කාලයක් තියෙනවා.
ස්තුතියි. ගරු මන්ත්‍රීතුමනි, ජනාධිපතිතුමාගේ රාජාසන කතාව පිළිබඳව හැම දිනාගේම ප්‍රශංසා මුඛයෙන් කතා කරා. නමුත් ඒ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අද සමාජයේ යම්කිසි ගැටලුවක් තියෙනවා. එතුමාගේ සමස්ත කතාවෙන් ගම්ය වන එක අදහසක් මම මේ වෙලාවේ කතා කරන්න කැමතියි. එතුමාගේ කතාවේ කියනවා අපි ඉතිහාසය අමතක කරලා අනාගතයේ වෙනුවෙන් එකතු වෙමු සර්වපාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරනවා කියලා. 2019 ඉඳලා ජනාධිපතිවරණයේ ඉඳලා අද වෙනකොට දින 999යි. මේ දින 999 පුරාම සිද්ධ වුණේ මේ ලෝකයේ කිසිම රටක සිද්ධ විය යුතු විදිහේ දේවල් නෙවෙයි. මොනවද ඒ අතීතය? සීනිබදු, පොල්තෙල්, ඇන්ටිජන් කිට්වල වංචාව, ඊළඟට ගජමිතුරන්ට බදුසහන, ඒ තුලින් අහිමි වූ රාජ්‍ය ආදායම, ඇහැට නොදුටු චීන අසූචි පොහොරවලට ඩොලර් මිලියන 6.7ක් ගෙවීම, නැනෝ පොහොර වංචාව, ඉන්දියන් රුපියල් 3ට තිබුණු නැනෝ පොහොර ලංකාවට ඉන්දියන් රුපියල් 12.50ට ගෙනාවා, ඩොලර් බිලියන ගණනක් ගණනාවක අපි සතුව තිබුණු ඩොලර් සංචිත රන් සංචිත විනාශ කළා, රට බංකොලොත් කළා, ඒවට අනුබල දුන්න අයගේ ක්‍රියාකලාපය, ඒ වගේම පැන්ඩෝරා ඇතුළු රාජපක්ෂවරුන්ට ඇති දූෂණ වංචා, කොවිඩ් සමයේ නියමිත වෙලාවට තීරණ ගත්තේ නැති නිසා පැණි ප්‍රොමෝට් කරලා මිනිස් ජීවිත 17,000ක් මිය ගියා, වැරදි විදේශ ප්‍රතිපත්තිය, රට ණය උගුලක පැටලීම, ඒ වගේම රට ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන් උගුලක ඇද වැටීම, මේ සියල්ලම තම අපි රටක් විදිහට ගොදුරු වුණේ රාජපක්ෂ පාලනය නිසායි. අපි අමතක කරන්න ඕනේ ඒ අතීතයේද කියලා අපි ගරු ජනාධිපතිතුමාගෙන් මේ වෙලාවේ අහන්න ඕනේ. අද ඔබතුමාට ඒ වගේම සර්වපාක්ෂික පාලනයකට අපිට එන්න කියලා ආරාධනා කරන්නේ. ඔබතුමාට අද කරවුඩු තියාගෙන මේ දුවන්න වෙලා තියෙන්නේ රාජපක්ෂ පව්වලට කරගසලා මේ රට ගොඩ දාන්න. ඔව්, අපි එකඟයි, රට වෙනුවෙන් එකඟයි. හැබැයි කොන්දේසියක් තියෙනවා. මොකද්ද? මේ රට මෙතනට ඇද්ද දාපු අයට එරෙහිව පරීක්ෂණ දඬුවම් අවශ්‍යයි. ඒ ටික කරන්න ඕනේ. අරගලයේ මතුනේ ඒකටයි, විප්ලවයේ මතුනේ ඒකටයි. ගරු ජනාධිපතිතුමනි, අද ඔබතුමා කොහේ හරි ඉඳලා මේ වහනව ඇති. කෘෂිකාර්මික පිළිබඳ අතීතය අමතක කරන්න නම් අපි දන්නවා මේ රටේ ආහාර සුරක්ෂිතතාවය නැති වුණා. ජනතාවට දැන්වත් පොහොර ටික, එහෙම නැත්නම් කෘෂි රසායන ටික දෙන්න ඕනි. ඒ වගේම කෘෂි නිෂ්පාදන අලවිය සඳහා සැපයුම් ජාලය නැවත ස්ථාපනය කරන්න ඕනි. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාබනික වගාව කෑවේ ගොවියවත් පාරිභෝගිකයවත් නෙවෙයි. ඒක විනාශ කරේ දලඹුවෝ, පණුවෝ, කුඩිත්තෝ, දිලීර රෝග, ඒ වගේම වල්. එනිසා මේ පිළිබඳව තීන්දුව ගන්න ඕනි. මේ අතීතය අමතක කරන්න නම් කෘෂි රසායන ආනයනයට අවශ්‍ය කරන ඩොලර් ටික දෙන්න ඕනි. ඒකට ප්‍රමුඛතාවය ගන්න ඕනි. කෘෂි රසායන ආනයනයට ඩොලර් 50,000ක් අවශ්‍යයි ගරු මන්ත්‍රීතුමනි. නමුත් ඩොලර් 50,000යි කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දෙන්නේ. නමුත් කණ්ඩායමකට ඩොලර් 150,000ක් අවශ්‍යයි. මේ මොහොත වෙනතුරුත් මහ බැංකුවෙන් ඒක ඉල්ලලා තියෙනවද කියලා ගැටලුවක් තියෙනවා. මේවා නොකළොත් ලබන මහ කන්නයත් වලපල්ලට යනවා. මේවා වෙනස් කරන්න ලෑස්ති නම් අපි සර්වපාක්ෂික ආණ්ඩුවට ලෑස්තියි. ඒ වගේම යල කන්නේ 50%යි වගා කරේ. ඒකෙනුත් 50%යි අස්වැන්න ලැබුණේ. මේ වෙනකොට ගොයියෝ ටික ලත වෙනවා, ඩීසල් ටික නැහැ, අස්වැන්න නෙලා ගන්න විදිහක් නැතුව. මෙන්න මේවට ගොවි ජනපදවලට ඉන්ධන වැඩිපුර යවන ක්‍රමවේදයක් මේ මොහොතේත් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම අපේ රටේ අධ්‍යාපනයේ දිහා බැලුවාම පහුගිය දින 999 තරම් අධ්‍යාපනයේ විනාශ වෙච්ච අවස්ථාවක් අපි දැක්කේ නැහැ. දරුවන්ට පාසල් 3යි, පාසල් පවත්වන්නේ දින 3යි. කොහොමද ඒක අමතක කරන්නේ අතීතය? දින 5ක් නෙවෙයි දින 7ක් හරි තියලා දරුවන්ට මේ නැති වෙච්ච අවස්ථාව නැවත ලබලා දෙන්න මේ අයට ක්‍රමවේදයක් හදන්න ඕනි. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැනීම විශේෂයෙන් අත්‍යවශ්‍යයි. මේ වෙනකොට QR කෝඩ් එකට ඩීසල් ගහගෙන, ඉන්ධන ගහගෙන, පේපර් මාකින්ග් වලට ගුරුවරුන් යන්න වෙලා තියෙනවා. ඒ අයට දුර වැඩි, ඉන්ධන ටික මදි. ඒ විතරක් නෙවෙයි, විද්‍යාපීඨ වලට ගුරුවරු බඳවාගෙන නැහැ. ගුරු විභාග වලට අයදුම් පත්‍ර කැඳවලා තියෙනවා. නමුත් විභාග තියලා නැහැ. ළමුන්ට විභාග වලට අයදුම් පත්‍ර දාන්න විදිහක් නැහැ. ඒ ලෙවල් විභාගයට අයදුම් කරන්න පුළුවන් අවසාන දිනේ අගෝස්තු 19 මන්ත්‍රීතුමනි. නමුත් උසස් පෙළ ප්‍රතිඵල එන්නේ අගෝස්තු අන්තිමට. එතකොට ඒ දෙවෙනි වර සහ තුන්වෙනි වර විභාග කරන ළමයි කොහොමද විභාගයට මුණ දෙන්න කියන ගැටලුව තියෙනවා. අවුරුදු දෙකමාරකින් ජාතික පාසල්වල ගුරු මාරු වීම කරලා නැහැ. අයදුම්පත් 9900ක් ගොඩ ගැහිලා කියලා තියෙනවා. ඉසේරදේට කොට්ට මාරු කරනවා වගේ අධ්‍යාපන ඇමතිවරු මාරු කරා විතරයි පහුගිය කාලේ කරේ. අධ්‍යාපන සමූපකාරයේට මාස ගාණක් ඉඳලා අධ්‍යක්ෂ මණ්ඩලයක් නැහැ. ගුරුවරු තැන්පත් කරපු මුදල් වලට ණයක් ගන්න බැරුව අයදුම් පත්‍ර 6250ක් මේ වෙනකොට ගොඩ ගැහිලා තියෙනවා. ණය ටික ගන්න බැරුව. මෙන්න මේ විදිහට අතීතය අමතක කරන්න නම් අධ්‍යාපනයේ අද වැටලා තියෙන තත්වයෙන් ගොඩ එන්න එතුමන්ලා ක්‍රමවේදයක් මේ රටට ගේන්න ඕනේ. මොකද අධ්‍යාපනයේ කඩා වැටුණොත් රටක් යටත් කර ගන්නයි මිසයිල් අවශ්‍ය වෙන්නේ නැහැ. රටක් ලේසියෙන් යටත් කර ගන්න පුළුවන්. තුන්වෙනි කාරණාව 2019 ඉඳලා මේ අද දක්වා ආණ්ඩුව රුපියල් බිලියන 2188ක් අච්චු ගහලා තියෙනවා. සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 70ක් 71ක් වගේ ප්‍රමාණයක්. මැයි මාසයේ බිලියන 95ක් අච්චු ගහලා තියෙනවා. ජූනි මාසයේ 269යි. ඒ කියන්නේ සාමාන්‍ය වගේ 3 ගුණයකට වැඩි. ඊළඟට ජූලි මාසයේ 132ක් අච්චු ගහලා තියෙනවා. අගෝස්තු මාසයේ කොච්චර අච්චු ගහලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. මේවට මුල ඉඳලම අපි විරුද්ධ වුණා. හිටපු මහ බැංකු අධිපතිතුමා කිව්වා මුදල් අච්චු ගැහිම ආර්ථිකයට ප්‍රශ්නයක් නෙවෙයි කියලා. නමුත් අද වෙනකොට මෙහෙම තත්ත්වයක් කියලා තියෙනවා. එනිසා අතීතයේ අමතක කරන්න නම් මුදල් අච්චු ගහලා මේ ආර්ථිකයට ප්ලාස්ටර් දාන ක්‍රමවේදය වෙනස් කරන්න ඕනේ. ඒ වගේම රෝහල් වල බෙහෙත් ටික නැහැ.
විනාඩියක කාලයක්
බලන්න හවසට ඇරලා තිබුණු පුංචි ඩිස්පෙන්සරි ටික මේ වෙනකොට වහලා දොස්තරගේ බිල ගෙවුවාම බෙහෙත් තුන්ඩුවේ බෙහෙත් ටික ගන්න ලෙඩුන්ට අතේ සල්ලි නැහැ. ආර්ථිකයේ කඩා වැටලා තියෙනවා මිනිස්සුන්ගේ. ඒ වගේම ආහාර සුරක්ෂිතතාවය නැති වෙලා තියෙනවා. මේ රටේ මව්වරු සහ දරුවෝ දැඩි මන්දපෝෂණයකින් පෙළෙනවා. මේ වේල කෑවොත් ඊළඟ වේල කන්න දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. මේ කරුණු පහ මම කතා කරපු විශේෂයෙන්ම පහුගිය කාලයේ ඇතිවෙච්ච මූලික කරුණු කීපයක් පමණයි. ගරු ජනාධිපතිතුමනි, මේ රටේ තරුණයෝ පාරට බැස්සේ බඩගින්නට, දෙමව්පියෝ පාරට බැස්සේ බඩගින්නට, රජයේ සේවකයෝ පාරට බැස්සේ බඩගින්නට මේවට විසඳුම මර්ධනය නම් ඔබ පණිවිඩකරුවාට වෙඩි තිබ්බයි කියලා මම හිතනවා. ඒ වගේම මේ අය හෙටත් පාරට බැහිවි. මොකද අර්බුදය තාම ඉවර නැති නිසා. මේ දේපළ විනාශ කරපු, ඒ වගේම මිනී මරපු අය අල්ලන්න අපි විරුද්ධත්වයක් නැහැ. අපි ඒවට විරුද්ධ නැහැ. නමුත් ජනාධිපතිතුමනි, මේ රටේ කෘෂිකර්මාන්තයේ අරගලයක් තියෙනවා, අධ්‍යාපනයේ තුල අරගලයක් තියෙනවා, සෞඛ්‍ය තුල අරගලයක් තියෙනවා, ආර්ථිකයේ තුල අරගලයක් තියෙනවා. එහෙමනම් ඔබතුමාට ගොවියෝ ටික අත්අඩංගුවට ගන්න වෙනවා. ඒ වගේම ශිෂ්‍යයන් ගුරුවරු ටික අත්අඩංගුවට ගන්න වෙනවා. ගොවීන් වෛද්‍යවරු රෝගීන් මේ සියලු දෙනා අත්අඩංගුවට ගන්න වෙනවා. මර්ධනයේ විසඳුමනම් බඩගින්නේ අඬන දරුවෝ, ඒ වගේම බඩගින්නේ අඬන දරුවෝ දිහා බලාගෙන දුක් විඳින අම්මව්වරු පියවරු ටිකත් ඔබතුමාට අත්අඩංගුවට ගන්න වෙනවා. හැබැයි ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගන්නකොට තමන්ගේ කෙනා ඉතිරි කරලා අත්අඩංගුවට ගත්තා වගේ අත්අඩංගුවට ගන්න එපා. මොකද එහෙම වුණොත් වෙනම අරගලයක් වේවි. අවසාන වශයෙන් බලන්න, මේක හොයලා බලන්න, මේක ඔබතුමා දැනුවත්වද කරේ නැත්නම් පොලිස් ඇමතිතුමා ඔබතුමාව අපහසුතාවයට පත් කරන්නට ස්ටාලින්ව පමණක් අත්අඩංගුවට ගත්තද කියලා සැකයක් තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි, ජනාධිපතිතුමාට මම මතක් කරනවා, වැරදි පාර අමතක කරලා අවසන් කරනවා හරි පාරට යන්න බැහැ. රට වැරදි පාරට දැම්ම අයට, වැරදි පාරේ ගමන් කරපු අයට කළ වැරැද්දට වගකීම හා වගවීම තුල සිට පියවර ගන්න අවශ්‍යයි. හරි පාරට රට ප්‍රවිෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ එහෙම වුණොත් පමණයි. සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳව ඔබතුමාගේ යෝජනාවේදී ඔබතුමාත් අගමැතිතුමාත් අවසාන වාක්‍ය, ගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් නිර්පාක්ෂක වෙලා සර්වපාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරනවා නම් මෙම යෝජනාව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී බව ප්‍රකාශ කරමින් ජනාධිපතිතුමාට සුබ පතමින් මම නිහඬව ස්තුතියි.
Honorable Jeevan Thondaman, you have 8 minutes.
கௌரவ உறுப்பினர் அவர்களே, ஜனாதிபதியோட விசேட உரை அனைவரும் கேட்டீங்க. அந்த உரையில ஒரே ஒரு விஷயம் எல்லாருக்குமே நல்லா புரிஞ்சிருக்கும்னு நினைக்கிறேன். ஜனாதிபதி வந்து சம உரிமையை பத்தி பேசியிருந்தாரு. அதாவது தமிழ் மக்கள், சிங்கள மக்கள், முஸ்லிம் மக்கள் அனைவருமே என் கண் பார்வையில ஒண்ணுதான். அதை இதோகான் பொதுச் செயலாளராக நாங்கள் அதை வரவேற்கிறோம். ஆனால் அதை நான் பாராட்ட போறதில்லை. ஏன்னா இது வந்து ஒரு அடிப்படை எதிர்பார்ப்பு. நாட்டின் ஜனாதிபதி வந்து அனைவரையும் சமமாக நடத்தணும்னு ஒரு எதிர்பார்ப்பு. அது அவரோட கடமை, அது அவர் கட்டாயம் பண்ணி ஆகணும். அது மட்டும் இல்லாமல் கௌரவ ரணில் விக்ரமசிங்கே அவர்கள் ஜனாதிபதி ஆகும்போது பல்வேறு பிரச்சனைகள் இருந்திருக்கு. உதாரணத்துக்கு கேஸ் பிரச்சனை இருந்திருக்கு, ஃபியூல் பிரச்சனை இருந்திருக்கு. அது மட்டும் இல்லாமல் அத்தியாவசிய மருந்துகள் கிடையாது, சுகாதார இயந்திரங்கள் கிடையாது. இது அனைத்துக்கும் கொஞ்சம் கொஞ்சமாக ஒரு தீர்வை பெற்றுக் கொடுத்துட்டு இருக்காரு. இவரையும் இன்னைக்கு வீட்டுக்கு போக சொன்னார், எந்த விதமான நியாயமும் கிடையாது. எதிர்கட்சியில் இருக்க பல தலைவர்கள் வந்து சொல்லியிருந்தாங்க, முன்னாள் ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷே அவர்கள் வந்து பதவி விலகினா நாங்கள் சர்வகட்சி அரசாங்கத்தை அமைக்கிறதுக்கு நாங்கள் தயார்னு. ஆனால் இன்னைக்கு இருக்க நிலப்பாட்டை பார்த்தீங்கன்னா பல்வேறு தலைவர்கள் எங்களால் அமைக்க முடியாதுன்னு சொல்றாங்க. ஏன்னா ரணில் விக்ரமசிங்க அங்கே இருக்கனால. எதிர்கட்சியில் இருக்க தலைவர்கள்கிட்ட நான் வைக்கிற ஒரே ஒரு சின்ன வேண்டுகோள் என்னன்னா, நீங்க செய்ய வேண்டிய வேலை அனைத்தையுமே இன்னைக்கு மக்கள் செஞ்சு ஒரு ஜனாதிபதியை வீழ்த்தி இருக்காங்க. அப்படி இருக்கும்போது இந்த போராட்டக்காரர்கள், இந்த மக்கள் தான் எல்லாத்தையும் உங்க கையில ஒரு தங்க தட்டில் வந்து ஒப்படைப்பாங்கன்னு இல்லை. இதை வந்து ஒரு ஒரு முழுமையான படமா நம்ம பார்த்தாங்கணும். இன்னைக்கு இருக்க நிலைமையில நிறைய பேர், நிறைய மக்கள், நிறைய சமூகத்துக்கு இந்த போராட்டத்துக்காண்டி அந்த பிரிவிலேஜ் கிடையாது. குறிப்பா சொல்லணும்னா இன்னைக்கு மலையக மக்கள் எடுத்துக்கங்க, அவங்களால ஒரு நாள் சம்பளத்தை விட்டு வந்து போராட்டத்திலேயோ எதுலையோ ஈடுபட முடியாது. அவங்களுக்கு தேவை மூணு வேளை உணவு, அதே மாதிரி எந்த விதமான தட்டுப்பாடும் இருக்கக்கூடாதுதான் அவங்களும் இயங்குறாங்க. அதை நம்ம மதிச்சு நாட்டை எப்படி முன்னால கொண்டு போகணும் தான் பார்க்கணுமே தவிர நாட்டை எப்படி முழுமையா நாசமாக்கணும்னு பார்க்கக்கூடாது. அது மட்டும் இல்லாம கௌரவ உறுப்பினர் அவர்களே, இதுல இன்னொரு வேடிக்கையான விஷயமும் இருக்கு. இன்னைக்கு நீங்க பாருங்க, நாட்டில் என்னதான் பிரச்சனைகள் போனாலும் ரணில் விக்ரமசிங்க அவர்கள் ஒரு தனி நபராக இருந்து இன்னைக்கு ஜனாதிபதியாகி நாட்டையும் மக்களையும் முன்னால கொண்டு போயிட்டு இருக்காரு. இன்னைக்கு ரோட்ல போகும்போது இன்னைக்கு ஒரு கியூ கிடையாது. அதுக்கு வந்து கௌரவ அமைச்சர் காஞ்சன விஜயசேகர் அவர்களுக்கு நான் நன்றியை தெரிவிச்சுக்கிறேன். ஏன்னா இன்னைக்கு அவர் வீட்டை எரிச்சு, அவர் எவ்வளவுதான் விமர்சிக்க முடியுமோ விமர்சிச்சு அதெல்லாம் பண்ணி கூட அவர் வந்து இந்த நாட்டுக்கு செலுத்த வேண்டிய கடமையை முழுமையா நேர்மையா செலுத்தியிருக்காரு. அதுக்கு இன்னைக்கு நான் என்னோட நன்றியை தெரிவிச்சுக்கிறேன். அதே வகையில நாங்கள் காஞ்சன விஜயசேகர் அவர்கள்கிட்ட ஒரு கோரிக்கையும் வச்சிருக்கோம். இப்ப எல்ஐஓசி 50 ஷெட் லைசன்ஸ் கொடுத்துருக்காங்க. அதுல டயகமைக்கும் புகவந்த் லாவாக்கும் நாங்கள் கோரிக்கை வச்சிருக்கோம். அது கட்டாயம் அமையும் நாங்கள் எதிர்பார்க்கிறோம். அது மட்டும் இல்லாம இன்னொரு முக்கியமான விஷயம், இந்த சர்வகட்சி அரசாங்கத்தை பொறுத்த வரைக்கும் மலையக பிரதிகள் கிட்ட நான் ஒரே ஒரு விஷயம் சொல்ல விரும்புறேன். கௌரவ உறுப்பினர் வடிவேல் சுரேஷன் கூட என் பக்கத்துல தான் உட்கார்ந்துருக்காரு. ஒரு கோரிக்கை என்னன்னா, இன்னைக்கு வந்து மத்தவங்க பிரச்சனையை நம்ம பிரச்சனையை ஆக்கக்கூடாது. உண்மையை சொல்லணும்னா இன்னைக்கு எதிர்கட்சி தலைவருக்கும் ஜனாதிபதிக்கும் இருக்க தனிப்பட்ட பிரச்சனையும் ஒரு தேசிய பிரச்சனையா காமிச்சு ஒரு சர்வகட்சி அரசாங்கம் அமைக்கிறதுல ஒரு பெரிய சிக்கல் வந்திருக்கு. எதிர்கட்சி தலைவர் ஒரு ஆளுமை மிக்க தலைவர், கட்டாயம் அவரால் அவர் சார்பா எஸ்ஜேபியா இருக்கட்டும் இல்லாட்டி பல்வேறு கூட்டணி கட்சிகளா இருக்கட்டும் அவங்க எல்லாம் வந்து சர்வகட்சி அரசாங்கத்தை அமைச்சா நாட்டை இதுக்கு மேலையும் முன்னுக்கு கொண்டு போகலாம் தான் நான் நம்புறேன். மலையக பிரதிகளை பொறுத்த வரைக்கும் ஒரு சின்ன கோரிக்கை, இந்த மாதிரி ஒரு நெருக்கடியில நம்மளுக்கு வாய்ப்புகள் அதிகமா கிடைக்கும், இந்த வாய்ப்புகளை நழுவ விடக்கூடாது தான் நான் நம்புறேன். நான் வந்து இன்னைக்கு வெளிப்படையாகவும் சொல்லியிருக்கேன், அதே மாதிரி ஜனாதிபதி கிட்டயும் சொல்லியிருக்கேன். மலையக பிரதிகள் மட்டும் இல்ல, எதிர்கட்சியிலிருந்து யார் வந்தாலும் ஒரு சர்வகட்சி அரசாங்கம் அமைக்கிறதுக்கு நாங்கள் முழுமையாக வரவேற்கிறோம். அழைப்புதல் விடுறதுனா கூட நாங்கள் அழைப்புதல் விடுவோம். ஆனால் அது வந்து ஒரு மக்களுக்கு ஒரு பிரோஜனமான சர்வகட்சி அரசாங்கமாக அமையணும். அதே மாதிரி நேற்றைய தினம் ஒரு ரொம்ப சிறப்பான தினமாக அமையும்னு நான் சொல்ல விரும்புகிறேன். ஏன்னா கிட்டத்தட்ட 17 மாசமாக போராடி கஷ்டப்பட்டு மக்கள் எவ்வளோ பிரச்சனைகளுக்கு முகம் கொடுத்து நேற்று எங்களுக்கு சாதகமாக ஒரு தீர்ப்பு வந்திருக்கு. நேற்று தொழிற்சங்கங்களுக்கு சாதகமாக ஒரு தீர்ப்பு வந்திருக்கு. கம்பெனிஸ் எல்லாத்தையும் பார்த்தீங்கன்னா, பெருந்தோட்ட நிறுவனங்கள் எல்லாத்தையும் பார்த்தீங்கன்னா, கிட்டத்தட்ட ஒரு 17 மாசத்துக்கு ஒரு 1000 ரூபா தர முடியாது. ஒரு
2 more minutes.
தேங்க்யூ. பெருந்தோட்ட நிறுவனங்களை பொறுத்த வரைக்கும் இதுவரைக்கும் ஒரு 1000 ரூபா கூட தர முடியாத நிலைமைக்கு கொண்டு வந்து மக்களை நிக்க வச்சாங்க. நாங்கள் 1000 ரூபா சம்பள நிர்ணய சபை மூலியமா கொண்டு வரும்போது கடைசியில் பார்த்தீங்கன்னா கம்பெனிஸ் எல்லாரும் ஒரு ரிட் அப்ளிகேஷன் ஃபைல் பண்ணி 17 மாசம் இதை இழுத்தடிச்சிருக்காங்க. ஆனால் நேற்று கோர்ட் மூலியமா, நீதிமன்றம் மூலியமா ஒரு நல்ல தீர்ப்பு வந்திருக்கு. அது நான் அனைத்து சட்டத்தரணிகளுக்கும் நான் என்னோட நன்றியை தெரிவிச்சுக்கிறேன். அதே மாதிரி இன்னொரு விஷயமும் இருக்கு, இந்த நீதிமன்றத்தில் வந்த தீர்ப்பு வந்து யாரும் தப்பா புரிஞ்சுக்க கூடாது. ஏன்னா நிறைய பேர் வந்து சில குறிப்பா சொல்லணும்னா சில அறிவாளிகள் அவங்க வந்து சொல்றாங்க 1000 ரூபா எப்படி நம்ம மக்களுக்கு பத்துன்னு. ஆனா புத்திஜீவிகளுக்கு தெரியும், புத்திசாலிகளுக்கு நான் சொல்றது உண்மைன்னு தெரியும். நீதிமன்றம் மூலியமா ஒரு தீர்ப்பு வந்தா திருப்பி அதே தருணங்கள் அதே சிச்சுவேஷன் உருவானா அந்த தீர்ப்பை தான் கடைபிடிக்கணும், அதான் சட்டம். அப்படி இருக்கும்போது இன்னைக்கு நம்ம இந்த சம்பள நிர்ணய சபை மூலியமா வாங்கியிருக்க சம்பளம் ஒரு சட்டப்பூர்வமான சம்பளம், அதுல எந்த விதமான தவறும் கிடையாதுன்னு நீதிமன்றம் சொல்லியிருக்காங்க. நாங்க வந்து இப்ப கம்பெனி அனைவரையும் அழைத்து ஒரு பேச்சுவார்த்தை நடத்தணும் கூட்டப்பந்தம் சம்பந்தமா. ஆனா இந்த கூட்டப்பந்தம் சம்பந்தமா பேச்சுவார்த்தை நடக்கும்போது மக்களுக்கு ஒரு நியாயமான சம்பளம் கிடைச்சாகணும். கிடைக்காவிட்டால் நாங்க வந்து சம்பள நிர்ணய சபைக்கு போக தயார். என்னதான் எங்க இருவருக்கும் அரசியல் வேறுபாடுகள் இருந்தாலும் கொள்கை வேறுபாடுகள் இருந்தாலும் மக்கள் விஷயத்திலையும் இந்த கூட்டப்பந்த விஷயத்திலையும் நாங்கள் எல்லாரும் ஒற்றுமையாக தான் இருக்கோம். அதை நான் ஆணித்தனமாக சொல்லுவேன். அதே மாதிரி இந்த உயர் சபையில் நான் சொல்ல விரும்புறது என்னன்னா,
please wind up.
I need 2 more minutes. I'm about to speak about the disaster. Important. So இன்னைக்கு அதே மாதிரி நான் இந்த உயர் சபையில சொல்ல விரும்புவது என்னன்னா, இந்த 1000 ரூபாய் சம்பளம் இன்னைக்கு நீங்க பாருங்க, சில பிளான்டேஷன்ஸை பொறுத்த வரைக்கும் அவங்க வந்து 1 கிலோக்கு 50 ரூபாய் தராங்க. நம்ம இனிமே அப்படி கை நீட்டி வாங்கணும்னு அவசியம் இல்லை. நம்மளுக்கு வந்திருக்க இந்த பெரிய பலத்தை நம்ம ஒரு சரியான முறையில பாவிக்கிறோம். இந்த உயர் சபையில நான் ஆணித்தரமா சொல்லுவேன், இந்த வெற்றி வந்து ஆறுமுக தொண்டமானுக்கு சமர்ப்பணம். அதே நேரத்தில் நான் இன்னொரு விஷயமும் சொல்ல விரும்புறேன். இறுதியாக கிட்டத்தட்ட 622 குடும்பங்கள் வந்து பாதிக்கப்பட்டிருக்காங்க. நுரேலிய மாவட்டத்தில் பெஞ்ச கடும் மலையில 6 பேர் இறந்திருக்காங்க இந்த வெள்ளத்துல. நாங்க வந்து அரசாங்கம் மூலியமா கிட்டத்தட்ட ஒரு 2 வாரத்துக்கு உங்களுக்கு தேவையான உணவுப் பொருட்களும் தற்காலிக குடியிருப்பையும் நாங்கள் உருவாக்கி தந்திருக்கோம். அதே மாதிரி ஈதோக்கா சார்பாகவும் நாங்கள் உதவி செஞ்சிருக்கோம். இதுல வந்து 405 வீடுகள் வந்து பாதி சேதமடைஞ்சிருக்கு, 2 வீடுகள் முழுமையா சேதமடைஞ்சிருக்கு. இதுல ஒரே ஒரு சின்ன விஷயம், ஜஸ்ட் லாஸ்ட் பாயிண்ட் ஆன் திஸ், இதுல ஒரு சின்ன விஷயம் என்னன்னா, கடந்த 10 வருஷமா 1500 வீடுகள் இந்த அனர்த்தத்தினால பாதிக்கப்பட்டிருக்கு. நம்ம மக்களுக்கு காணி உரிமை இல்லாதனால வெறும் 100 வீடுகள் மட்டும்தான் கட்டப்பட்டிருக்கு. இது எந்த வகையில நியாயம்? இது கட்டாயம் அனர்த்த அமைச்சியும் பிரதமரும் ஜனாதிபதியும் கட்டாயம் இதை பார்த்து ஆகணும். நாங்க வந்து பிரச்சனையை மட்டும் முன்வைக்கலாம், அதுக்கு ஒரு தீர்வையும் முன்வைக்கிறோம். நாங்க வந்து சொல்றோம், இந்த 1500 வீடுகள் கட்டுறது கஷ்டம், ஆனா இந்த 1500 பேருக்கு நிலத்தை பகிர்ந்து அளிக்கிறது ரொம்ப சுலபம். ஆகவே அதையும் கொஞ்சம் பார்க்கணும்னு கூறி விடைபெறுகிற விரும்புகிறேன். நன்றி, வணக்கம்.
Thank you. Honorable Imran Maruf, you have 7 minutes.
குமார், நன்றி. சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று கௌரவ ரணில் விக்ரமசிங்க ஜனாதிபதி அவர்களுடைய கிராசன உரை சம்பந்தமான விவாதத்திலே பேச கிடைத்தமைட்டு நன்றி தெரிவித்துக் கொள்வதோடும், இன்று இந்த உரை சம்பந்தமாக நாங்கள் பேசுவதென்றால் குறிப்பாக இங்கு பேசப்பட்ட எல்லாராலையும் ஏற்றுக்கொள்ளப்பட்ட ஒரு உரையாக காணப்படுகின்றது. குறிப்பாக இந்த உரையிலே குற்றம் சொல்லுவதற்கு எதுவும் கிடையாது. ஏனென்றால் இன்று இந்த உரை என்பது சொல்லப்பட்டிருக்கின்ற ஒரு விடயமாக காணப்பட்டாலும் இது நாளை நடைமுறைப்படுத்துகின்ற செயற்பாடுகளிலே எவ்வாறு அமையப் போகின்றது என்பதுதான் இன்று எல்லோராலும் எதிர்பார்க்கின்ற ஒரு விஷயமாக காணப்படுகின்றது. குறிப்பாக இதே போன்ற உரைகள், அதாவது கொள்கை பிரகடன உரைகள், வரவு செலவு திட்ட உரைகள் போன்ற உரைகளை இந்த பாராளுமன்றத்திலே நாங்கள் பார்த்திருக்கின்றோம், கேட்டிருக்கின்றோம். ஆனால் அந்த உரைகள் எவ்வாறு நடைமுறைப்படுத்தப்பட்டது என்பதுதான் இன்று நாங்கள் கேட்கின்ற ஒரு கேள்வியாக காணப்படுகின்றது. ஆகையால் இன்று ஜனாதிபதி அவர்கள் இந்த விடயத்தை எவ்வாறு நடைமுறைப்படுத்தப்பட வேண்டும் அல்லது எவ்வாறு நடைமுறைப்படுத்துவது என்பதை இந்த பாராளுமன்றத்திலே தெளிவாக விளங்கப்படுத்த வேண்டிய ஒரு நிலைப்பாட்டிலே காணப்படுகின்றது. ஏனென்றால் 2020 கூட இந்த அரசாங்கம் உருவாகுகின்ற அந்த நேரத்திலே பல எதிர்ப்புகள், அதாவது பல எதிர்பார்ப்புகள், இதே போன்ற பல விடயங்கள் முன்வைக்கப்பட்டன. ஆனால் அந்த விடயங்கள் எவ்வாறு நடைமுறைப்படுத்தப்பட்டது என்பதைத்தான் நாங்கள் கேட்கின்றோம். வெறுமேனும் 1.5 வருடத்திலே, இன்று 2 வருடத்திலே இவ்வாறான ஒரு நிலையை நாங்கள் அடைந்திருக்கின்றோம் என்றால் அந்த விடயங்கள் முன்னெடுக்கப்படவில்லை என்பதுதான் பிரதான காரணமாக காணப்படுகின்றது. ஆகையால் அதிலே கவனம் செலுத்த வேண்டும் என்பதை இந்த இடத்திலே நாங்கள் கேட்டுக் கொள்கின்றோம். அதே போன்று இன்று பரவலாக பேசப்படுகின்ற விடயம் இந்த தேசிய அரசாங்கம் அமைக்கின்ற சம்பந்தமான விடயங்கள், குறிப்பாக சர்வ கட்சி அமைப்பது சம்பந்தமான விடயங்கள் பேசப்படுகின்றன. இன்று இந்த அரசாங்கத்திலே 134 உறுப்பினர்களை வைத்துக் கொண்டு இன்று சர்வ கட்சி அரசாங்கம் ஒன்றை உருவாக்குவதற்கு ஏன் இவர்கள் இவ்வாறு எதிர்பார்க்குகின்றால் என்ற ஒரு சந்தேகம் இன்று ஏற்படுமாக இருந்தால் இன்று இதனுடைய பின்னணியை நாங்கள் விளங்கிக் கொள்ள வேண்டும். ஏனென்றால் இன்று இந்த அரசாங்கத்துக்கு, இந்த அரசாங்கத்தின் மீது இன்று நம்பிக்கை இழந்தவர்களாக காணப்படுகின்றார்கள். இன்று IMF இன்று உதவ முடியாது என்று சொல்லியிருக்கின்றது. அதே போன்று மத்திய கிழக்கு நாடுகள் இன்று உதவ முடியாது என்று சொல்லியிருக்கின்றார்கள். ஏனைய வெளிநாட்டு உதவிகள் இன்று தடை செய்யப்பட்டிருக்கின்றன. ஆகையால் இதன் மூலமாக மீண்டும் இந்த தேசிய அரசாங்கம் அல்லது இந்த சர்வ கட்சி அரசாங்கம் என்ற ஒரு விடயத்தை உருவாக்கி இந்த ஏனைய நாடுகளுக்கு ஒரு மாயையை ஏற்படுத்த வேண்டும் என்பதற்காக இன்று இவ்வாறான பேச்சுக்கள் நடைமுறைப்படுத்தப்பட்டுக் கொண்டிருக்கிறது.
இருக்கின்றது. இன்று இந்த சர்வகட்சி அரசாங்கத்திலே எங்களுடைய எதிர்க்கட்சியும் பங்கெடுப்பதற்கு தயாராக இருக்கின்றது. ஆனால் அமைச்சு பதவிகள் இல்லாமல் பாராளுமன்றத்திலே நாங்கள் உதவுகின்ற இது இதுக்கு முன்னர் காணப்பட்ட எதிர்க்கட்சியை போன்று எல்லா விடயத்தையும் எதிர்க்காமல் நல்ல விடயங்களை ஆதரிக்கின்ற ஒரு கட்சியாக, அதாவது இந்த அரசாங்கத்தை வழிநடாத்தி உதவக்கூடிய நிலைப்பாட்டிலே நாங்கள் இருப்போம் என்பதை எங்களுடைய கட்சி தலைவர் சஜித் பிரேமதாஸ் அவர்கள் தெளிவுபடுத்தியிருக்கின்றார்கள் என்பதை இந்த இடத்திலே நாங்கள் ஞாபகமூட்ட வேண்டும். அதே போன்று இன்று ஆளும் தரப்பில் இருக்கின்ற சில அமைச்சர்கள் இன்று சொல்லுகின்றார்கள், பாராளுமன்றத்திலே பேசுகின்ற பொழுது இன்று அமைச்சு பதவிகளை எடுக்கவா நீங்கள் வாருங்கள், சர்வக்கட்சியிலே நீங்கள் ஒன்றுபடுங்கள், இணைந்து செயற்படுவோம் என்ற கோரிக்கைகள் முன்வைக்கப்படுகின்றது. இன்று பார்க்க வேண்டும் என்றால் இன்று வெறுமேனும் ஒரு அமைச்சு பதவியை எடுத்து இந்த நாட்டிலே எவ்வாறு நாங்கள் சேவையை செய்ய முடியும் என்பதை நாங்கள் இந்த இடத்திலே கேட்க விரும்புகின்றோம். குறிப்பாக பாராளுமன்ற உறுப்பினருக்கு வழங்கப்படுகின்ற 15 மில்லியன் ரூபாய் இன்று வழங்கப்படாமல் காணப்படுகின்றன. குறிப்பாக 225 பாராளுமன்ற உறுப்பினர்களுக்கும் 3375 மில்லியன் வழங்க முடியாமல் இருக்கின்ற இந்த நிலையில் ஒரு அமைச்சு பதவியை எடுத்து எவ்வாறு நாங்கள் இந்த நாட்டிலே எங்களுடைய மக்களை சந்தோஷப்படுத்த முடியும் என்பதை இந்த இடத்திலே நாங்கள் கேட்க விரும்புகின்றோம். அது மாத்திரமல்ல, இன்று அரச ஊழியர்களுக்கான சம்பளத்தை வழங்குவதற்கு நாங்கள் பணத்தை அச்சிட வேண்டும் என்று சொல்லுகின்றார்கள். அரச ஊழியர்களுக்கான கொடுப்பனவை வழங்குவதற்கு நாங்கள் பணத்தை அச்சிட வேண்டும் என்று சொல்லுகின்ற நீங்கள் இவ்வாறு அமைச்சு பதவிகளை எடுத்து எதை நீங்கள் எதிர்பார்க்க விரும்புகிறீர்கள்? உங்களுக்கு இருக்கின்ற இந்த நெருக்கடியை அல்லது உங்களுக்கு இருக்கின்ற இந்த விமர்சனத்துக்குள் ஏனைய உறுப்பினர்களையும் போட்டு மக்கள் மத்தியிலே அந்த 225 பாராளுமன்ற உறுப்பினர்களும் இவ்வாறானவர்கள் தான் என்பதை மீண்டும் பிழையான முறையிலே அடையாளப்படுத்துவதற்காகவா இவ்வாறு சொல்லுகின்றீர்கள் என்பதை இந்த இடத்திலே நாங்கள் கேட்க விரும்புகின்றோம். அது மாத்திரமல்ல, இன்று அறகலே போராட்டக்காரர்கள் சம்பந்தமான விடயங்கள் இன்று உண்மையிலே சில விடயங்கள் தண்டிக்க வேண்டிய ஒரு விடயமாக காணப்படுகின்றது. ஜனாதிபதியினுடைய வாசஸ்தலத்திலே செய்யப்பட்டிருக்கின்ற சில விடயங்களை நாங்கள் எதிர்க்கின்றோம். குறிப்பாக இன்று ஜனாதிபதியுடைய வாசஸ்தலம் என்பது இன்று அவர்களுடைய ஒரு சொத்து அல்ல, இது மஹிந்த ராஜபக்சினுடையோ அல்லது முன்னாள் ஜனாதிபதி சந்திரிகா பண்டாரநாயக்க அவர்களுடைய அல்லது மைத்ரிபால சிறிசேனா அவர்களுடைய சொத்து அல்ல, இது இந்த நாட்டினுடைய ஒரு சொத்து. ஆக இதை பார்க்க பாதுகாத்துக் கொள்ள வேண்டிய பொறுப்பிலே இன்று இந்த நாட்டு மக்கள் இருக்கின்றார்கள். ஆனால் இதிலே இருக்கின்ற சட்ட திட்டங்கள் சரியான முறையிலே நடைமுறைப்படுத்தப்படுகின்றதுதா என்பதுதான் எங்களுடைய ஒரு கேள்வியாக காணப்படுகின்றது. இன்று ஜனாதிபதி வாசஸ்தலத்திலே அந்த சபாநாயகர் ஆசிரத்திலே அமர்ந்தார் என்பதற்காக ஒருவரை கைது செய்திருக்கின்றீர்கள். இன்று இதே பாராளுமன்றத்திலே இதே ஆசனத்திலே ஒருவர் அமர்ந்தார், இதே ஆசனத்துக்கு தண்ணீரை விட்டு அந்த அந்த கதிரையை கீழே தள்ளிவிட்டார்கள். இன்று அவர்களுக்கான எந்த ஒரு சட்ட நடவடிக்கையும் எடுக்கப்படவில்லை. இன்று அந்த ஜனாதிபதி மாளிகையிலே வைஃபைவை பயன்படுத்தினார்கள், அயன்பாக்ஸை பயன்படுத்தினார்கள், கொடியை பயன்படுத்தினார்கள் என்று சொல்லுகின்றவர்களை இன்று கைது செய்திருக்கின்றீர்கள். ஆனால் இதே பாராளுமன்றத்திலே இதே மைக்கை உடைத்தவர்கள், இதிலே எங்களுடைய கதிரைகளை தூக்கி வீசியவர்கள், இதிலே காணப்படுகின்ற பைபிள்கள் புத்தகங்களை வீசியவர்களை
எடுக்கவில்லையே,
இதுதானா சட்டம் என்பதைத்தான் நாங்கள் கேட்கின்றோம். இதைத்தான் இந்த போராட்டக்காரர்களும் எங்களுடைய நாட்டு மக்களும் எதிர்பார்க்கின்ற சிஸ்டம் சேஞ்ச் என்று சொல்லப்படுகின்ற விடயம். ஆனால் இந்த விடயத்தை மாற்றாமல் இன்னும் பிழையான முடிவுகளை எடுக்கின்ற காரணத்தினால் மீண்டும் மீண்டும் எங்களுடைய மக்களை உசுப்பேத்துகின்ற ஒரு நிலையிலே இன்று மக்கள் இருந்து கொண்டிருக்கின்றார்கள். அது மட்டுமல்ல, இன்றைய ஆட்சியாளர்களை விட இதைவிட கொடூரமான ஆட்சியாளர்களை இந்த நாடு பார்த்திருக்கின்றது, இந்த நாட்டிலே நாங்கள் பார்த்திருக்கின்றோம். இன்று அவர்கள் நடமாட முடியாத ஒரு நிலைக்கு தள்ளப்பட்டிருக்கின்றார்கள், இன்று நாடு கடத்தப்பட்டிருக்கின்றார்கள், இன்று பதவிகளை துறந்து ஏனைய நாடுகளுக்கு செல்லுகின்ற ஒரு நிலையிலே அவர்கள் இருந்து கொண்டிருக்கின்றார்கள். ஆகையால் அதே போன்ற ஒரு நிலை மீண்டும் உங்களுக்கு உருவாக்காமல் இதை ஒரு சரியான முறையிலே மக்களுடைய கோரிக்கைகளை விளங்கி அதற்கான நடவடிக்கைகளை எடுக்க வேண்டும் என்பதை இந்த இடத்திலே கேட்டுக் கொள்கின்றேன். அது மாத்திரமல்ல, இன்று நான் பிரதித்துவப்படுத்துகின்ற குறிப்பாக திருகோணமலை மாவட்டத்திலே இன்று மீனவர்கள் அதிகூடிய மீனவர்கள் வாழ்கின்ற ஒரு பிரதேசமாக காணப்படுகின்றது. இன்று அந்த பிரதேசத்திலே அந்த மீனவர்கள் மிகவும் கஷ்டப்படுகின்ற ஒரு விடயம், இந்த மண் எண்ணெய் கிடைக்காமல் மிகவும் அவர்களுடைய தொழிலை நடாத்துவதிலே பெரும் சிரமத்தை அவர்கள் பெரும் சிரமத்தை அவர்கள் எதிர்நோக்கி இருக்கின்றார்கள். ஆகையால் அவர்களுக்கு அந்த மண்ணெண்ணெய் கிடைக்கக்கூடிய ஒரு வழியை ஏற்படுத்துவதற்கு அமைச்சர் அவர்கள் முன்வர வேண்டும் என்பதை இந்த இடத்திலே கேட்டு எனது உரைக்கு நன்றியை நேரத்திற்கு நன்றியை கூறி விடைபெறுகின்றேன். நன்றி.